ඊළඟට සුනිල් හඳුන්නෙත්ති ගරු මන්ත්‍රීතුමා ඊට ප්‍රථම හේෂවිතාණගේ මන්ත්‍රීතුමා මූලාසනයට
ගරු මන්ත්‍රීතුමා කතා කරා.
ගරු මුලාසරාවට මන්ත්‍රීතුමනි, විශේෂයෙන්ම අද දවසේ සාකච්ඡා කරන වැශීර්ෂයන් යටතේ මම කරුණු දක්වන්න බලාපොරොත්තු වෙනවා ලංකාවට වැඩිම විදේශ විනිමය එකතු කරන විදේශ රැකියා ක්ෂේත්‍රය පිළිබඳව විදේශ සේවා නියුක්ති කාර්යාංශයටත් අදාළව. අපි දන්නවා අද අපේ රටේ අපනයන ආදායමෙන් තේ රබර් පොල් වලින් ලැබෙන ආදායමට වඩා, සංචාර කර්මාන්තයෙන් ලැබෙන ආදායමට වඩා ලංකාවේ ඩොලර් විදේශ විනිමය සංචිතය පවත්වගෙන යන්නේ විදේශගත ශ්‍රමිකයන් විසින් වාර්ෂිකව ආසන්න වශයෙන් ලංකාවට එවන ඩොලර් මිලියන 7000ක පමණ, බිලියන 7ක පමණ ආදායමයි. මේ ආදායම ඔවුන් තමන්ගේ දෙමව්පියන්ට, දරුවන්ට ගෙවල් වලට එව්වත් අවසානයේ යම් හෝ ක්‍රමයකින් එකතු වෙලා තියෙන්නේ අපේ රටේ විදේශ විනිමය සංචිතයට. ඒතර මේ විදේශ විනිමය සංචිතය ආරක්ෂා කරන, රටේ වැඩිම ආදායම එකතු කරන මේ ශ්‍රේෂ්ඨය පිළිබඳව මේ පාර්ලිමේන්තුවේ අමාත්‍ය ධූරවෙන් කිරීමේදී, අමාත්‍යවරුන් නම් කිරීමේදීම තියෙන්නේ කුඩම්මගේ සැලකිල්ල. ඒ කියන්නේ එක්කෝ තවත් අමාත්‍යංශයකට ඈඳලා තියේ. ඒ වෙනුවෙන් අමාත්‍යංශය හරියට කටයුතු කරෙන්නේ නැහැ. නමුත් අපට තේරෙන්නේ නැත්තේ ඒකයි. කෘෂිකර්ම ඇමතිවරයෙක් ඉන්නවා. නැත්නම් කර්මාන්ත ඇමතිවරු ඉන්නවා. හැබැයි මේ විදේශ රැකියා කියන එක කොහේ හරි එල්ලනවා හැමතිස්සෙම. ඒක අපි රටේ විදේශ විනිමය උපයන ප්‍රධාන මාර්ගයේ බවට පිළිගන්නවා නම් ඒ පිළිගැනීමට තේන තත්වය අද ඇති වෙලා නැහැ. ඊළඟට ඔබතුමාලා මීට අවුරුදු 2කට කලින් කිව්වා විදේශගත ශ්‍රමිකයින් සඳහා විශ්‍රාම වැටුප් ක්‍රමයක් හදනවා කියලා. ඒ විශ්‍රාම වැටුප් ක්‍රමය හදන්න අවුරුදු 2ක් දැන් ගත වෙලා තියෙනවා. ඒකට කුවේට් වන්දි අරමුදල තියෙන බිලියන 4ක් ඒ වෙලාවේ යොදවනවා කියලා විදේශ සේවා නියුක්ති අමාත්‍යතුමිය පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කළ අයවැය කතාවේදී. නමුත් අද වෙනතුරු මම දන්න තරමට ඒක අමාත්‍යංශ මට්ටමින් හිර වෙලා තියෙනවා. ඒකට අවශ්‍ය කරන කටයුතු සිද්ධ වෙන්නේ නැහැ. විදේශගත ශ්‍රමිකයෝ විශ්‍රාම වැටුප් ලබන අය නෙමෙයි. ඔවුන්ට ලොකු ආදායම් මාර්ග නැහැ. ඔවුන් මාසිකව යම්කිසි මුදලක් තමන්ගේ රටට එවනවා. අවසානයේ වීසා කාලේ අවසාන වෙලා වයසට ගිහිල්ලා රැකියාවක් කරගන්න බැරුව ඉන්නකොට ලංකාවට එනකොට ඔවුන්ට ඔවුන්ගේ ජීවිතේ පවත්වාගෙන යන ක්‍රමයක් නැහැ. ඒ නිසා තමයි අපි දිගින් දිගටම කිව්වේ මේ විදේශගත ශ්‍රමිකයින්ට ඔවුන්ගේ දෙයක් නෙමෙයි ඉල්ලන්නේ, ඔවුන් කරපු සේවයට ඇගැයීමක් ඉල්ලනවා. අවශ්‍ය නම් ඔවුන්ගෙනුත් යම් දායක මුදලක් එකතු කරලා විදේශගත වෙලා ඉන්න මේ 130කට විතර ආසන ප්‍රමාණයෙන් මේ විශ්‍රාම වැටුප් දායක ක්‍රමයට අවශ්‍ය පිරිස එකතු කරගන්න කියලා. නමුත් ඒකට අවශ්‍ය කරන කටයුතු ඉබිගමනෙන් යන්නේ ඒක හරියාකාරව සිද්ධ වෙන්නේ නැහැ. ඒ වගේම මේ වෙනකොට මතුවෙලා තියෙන තවත් ප්‍රශ්නයක්, මේක අපි දිගින් දිගට කතා කළා වසර ගණනාවක් තිස්සේ. සයිප්‍රස්සේ යුරෝපයේ රටවල්වල ඒ රටවල්වල සේවය කරන අයට ඒ රටවල්වල හාම්පුදාගෙන් 7.5කුත් සේවකයාගෙන් 7.5කුත් එකතු කරලා තියෙනවා සමාජ ප්‍රතිලාභ අරමුදලක්. ඒ සමාජ ප්‍රතිලාභ අරමුදලේ ප්‍රතිලාභයන් ලබා ගන්න නම් ඔවුන් අවුරුදු 68 හෝ 63 වෙනකන් ඉන්න ඕන. ඔවුන් ලංකාවට ඇවිල්ලා ආයි යන්න ඕන. ඔවුන්ට ඒක ලබා ගන්න ක්‍රමයක් නැහැ. හැබැයි මේ සඳහා යුරෝප සංගමයේ රටවල් අතරේ එකඟතා ගිවිසුම් ඇති කරගෙන තියෙනවා. එවැනි ගිවිසුමක් ඇති කර ගැනීමෙන් පස්සේ ශ්‍රී ලංකා රජය මැදිහත් වෙනවා නම් ඒ ගිවිසුම් ඇති කරගන්න ඒ සයිප්‍රසේ ඇතුළු අනිත් යුරෝප රටවල් වල වැඩ කරන අයගේ සමාජ ප්‍රතිලාභ අරමුදලේ ලංකාවේ මිනිසුන්ට ගන්න තියෙන, ලංකාවේ මිනිසුන්ගෙන් දායක කරගෙන තියෙන විශාල මිලියන ගාණක් යුරෝ මුදල් තියෙනවා. ඒක අපේ රටේ ඉබේ නිකන් හම්බෙන්න තියෙන වත්කමක්, සම්පතක්, විදේශ විනිමය සංචිතයක්. අපට තේරෙන්නේ නැත්තේ ඇයි මේ ඇමතිතුමල්ලා ඒකට අවශ්‍ය කරන නීතිමය தත්ත්වය හදාගන්න අවශ්‍ය එකඟතාවයන්ට එන්නේ නැත්තේ කියලා. දැන් විශේෂයෙන්ම මම ડિජිටල් යටිදල පහසුකම් ඇමතිතුමා හැටියට ඔබතුමාගෙන් ඉල්ලා හිටිනවා. ඔබතුමා විදේශ සේවා නියුක්ති අමාත්‍යංශය මේ රටේ තියෙන වැදගත්ම අමාත්‍යංශය. මම හිතන්නේ ඔබතුමාගේ ඊට නිසි අවධානය යොමු වෙනවා නම් හොඳයි. ඔබ මේ අමාත්‍යංශය කාලයක් තිස්සේ ඔබතුමා දන්නෝ වදුල්ල දිස්ත්‍රික්කයේම රාජධානියක් කරගෙන තිබුණා. මේ අමාත්‍යංශයේ වදුල්ල දිස්ත්‍රික්කයේ රාජධානියක් කරගෙන මේ දිනේට කෑම බෙදෙන, උත්සව පවත්වන, සල්ලි බෙදෙන, බඩු බෙදෙන, කිරියම්මා දාන දෙන, රටවිරු මව්වරු දාන දෙන දන්සලක් බවට පත් වෙලා තිබුණේ. ඒ වෙනුවෙන් අපි දිගින් දිගට පරීක්ෂණ කළා. අජේ විගණක ආදිපත්‍ය දෙපාර්තමේන්තුව පරීක්ෂණ කළා, විශේෂ විමර්ශනයක් කළා, කෝප් කමිටුවෙන් පරීක්ෂණ කළා. මිලියන 247ක මූල්‍යමය වශයෙන් වෙච්ච විශාල පාඩුවක් තියෙනවා ඒ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ. ඒ ගැන අද වෙනතුරු කිසිදු වාර්තාවක් හරියාකාර විමර්ශනයක් වෙන්නේ නැහැ. එක්කෙනෙකුට දෙන්නුට පුංචි මිනිසුන්ට දඩ ගහලා ෂේප් කරලා තියෙනවා. ඒවට නියෝග දුන්නු දේශපාලඥයෝ නිදැල්ල ඉන්නෝ, බලධාරීන් නිදැල්ල ඉන්නෝ, ඔබතුමා දන්නෝ. ඒවා ආණ්ඩුවල ඉන්නකම්, ආණ්ඩුව ඇමතිකම් දරනකම් ආරක්ෂාව තියෙනවා. ඒක තමයි ඇත්ත தત્ත්වේ. ඒවට ඇහුවොත් උත්තර කියන තියෙනවා FCID එකේ හැරිය, රෙහෙට හැරිය, මෙහෙට හැරිය කියලා හැමදාම කල් අර ගන්නවා. ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන මුළු වාර්තාවම සියලු දේශපාලන සම්බන්ධකම් සහිතව. මොකද අපි පොදු ව්‍යාපාර කාර්ය සභාවේ තීරණය කළා. ඒක අපට තවදුරටත් වෙන කරන්න දෙයක් නැහැ ගරු එමතුමා. ඊට පස්සේ ඔබතුමා, ඔබතුමාගේ අමාත්‍යංශ ලේකම්තුමා අවශ්‍ය පියවර ගන්න ඕන. ඔබතුමාත් හොරු ආරක්ෂා කරනවද නැද්ද කියන එක එතකොට පෙනේවි රටරම. දැන් මට කියන්න තියෙන එක නෙච්චරයි. මම මේ කරුණු ටික කියන්නේ විශේෂයෙන්ම අපි මීට කලිනුත් පාර්ලිමේන්තුවේ කතා කරලා තියෙනවා ගරු මුලාසරාඩ මන්ත්‍රීතුමනි, විදේශගත වෙලා රැකියා කරලා එන අයගේ දරුවන්ට පාසලක් නැහැ, ඔවුන්ට ප්‍රමුඛතාවයක් නැහැ, ඔවුන් අවුරුදු ගණන් ඒ රටවල් වල ඉඳලා එනවා. හැබැයි අපි ඉදත් කිව්වා, මීට කලිනුත් කිව්වා, අධ්‍යාපන අමාත්‍යංශයේ මැදිහත් වෙලා අඩුතරම එක දිස්ත්‍රික්කයක ප්‍රධාන ජාතික පාසලක එක පන්ති කාමරයක් ඉංග්‍රීසි මාධ්‍යෙන් ආරම්භ කරන්න, ඒ විදේශගත වෙලා වැඩ කරලා එන අයගේ දරුවන්ට ප්‍රමුඛතාවයක් දෙන්න. ඔවුන්ට මෙහි ලයිට් බිල් පෙන්වන්න බෑ, වතුර බිල් පෙන්වන්න බෑ, සින්නක්කරොප්පු ඉඩම් නැහැ. නමුත් ඔවුන්ට ඒ අවශ්‍යතාවය දෙන්න පුළුවන්. රජයේ සේවකෙක් හැටියට වෛද්‍යවරයෙකුට මාරු වීමක් හැදිලා එනවනම් ඒ ප්‍රමුඛතාවය තියෙනවනම්, හමුදා නිලධාරියෙකුට ඒ ප්‍රමුඛතාවය තියෙනවනම්, ඇයි ලංකාවට වැඩිම විදේශ විනිමයක් ගේන ඒ අයගේ දරුවන්ට ඒ අවස්ථාව දෙන්න බැරි? දැන් අපි මෙහි පෞද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ කරන්න කතා කරනවා. මොකටද මේ විදේශ විනිමය ලංකාවේ ආරක්ෂා කරගන්න? ලංකාවට විදේශ විනිමය ගෙන්න ගන්න සුද්දන්ගේ දරුවන්ට උගන්නලා, සුද්දන්ගේ දරුවන්ට උගන්නන්න කතා කරනවා. හැබැයි ඕමානේ ශ්‍රී ලංකා පාසල තියෙනවා, කටාර් ශ්‍රී ලංකා පාසල තියෙනවා, සෞදි ශ්‍රී ලංකා පාසල තියෙනවා. ඒ පාසල්වල ළමයි උසස් පෙළ සමත් වුණාට පස්සේ ඔබතුමා දන්නවද, ඒ ළමයි යන්නේ බංගලාදේශ විශ්වවිද්‍යාලවලට, මැලේසියා විශ්වවිද්‍යාලවලට, වෙනත් රටවල විශ්වවිද්‍යාලවලට. ඇයි හේතුව? ඒ ළමයින්ගේ දරුවන්ට ලංකාවේ විශ්වවිද්‍යාලයකට ඉල්ලුම් කරෝතින් මව්බස කතා කළත්, සිංහල භාෂාව කතා කළත් ඒ දරුවෝ සලකන්නේ විදේශික හැටියට. දෙමාපියෝ ලංකාවට මුදල් ලෙවන්න කැමති, ලංකාවට ගාස්තු ගෙවන්න කැමති. දෙමාපියෝ ලංකාවට මුදල් ලෙවන්න කැමති උනත් ඒ දරුවන්ට තියෙන්නේ අර 100.5 ප්‍රතිශතය ඇතුලේ විදේශ කැටගරියෙන් තමයි එන්නේ. මේක මොන කරුමයක්ද? එතකොට ඒ දරුවත් සලකන්නේ ලංකා ලාංකික පාස්පෝර්ට් එක තිබුණාට බංග්ලාදේශ සමාජිකයෙක් හැටියට. බංග්ලාදේශ පුරවැසියෙකුටයි, මාලදිවයින් පුරවැසියෙකුටයි තියෙන පහසුකමට වඩා කිසිම පහසුකමක් ඕමාන් හරි කටාර් හරි සෞදි හරි ඒ ශ්‍රී ලංකා පාසලේ ඉගෙන ගත්ත දරුවෙකුට ලංකාවේදී නැහැ. අපි කියන්නේ අඩුතරමේ ඒ ප්‍රතිශතේවත් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂමත් එක්ක කතා කරලා ඔබතුමාලට වැඩි කළ වෙනස් කළ දෙන්න පුළුවන්. එහෙම වුණොත් අපට විදේශ විනිමයත් එනවා, අපේ මව් රටට ඒ දරුවොත් එනවා, ඒ දෙමව්පියන්ගේ වැඳීමත් අපේ රටට තියෙනවා. මේවා ඇයට තියෙන ප්‍රශ්න. ඊළඟට ඔබතුමා දන්නවා මේ ගාස්තු අය කිරීම. මම සභාගත කරනවා මේ වෙලාවේ හන්සාඩ් වාර්තාවට ඇතුල් කරන්න කියලා ඉල්ලා හිටනවා. විදේශ විධිමත් අනුමැතියකින් තොරව විදේශගත වෙන ශ්‍රමිකයින්ගෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විවිධ ගාස්තු අය කරනවා. ඒ ගාස්තු වල තියෙනවා සේවා ගිවිසුම් ලියාපදිංචි ගාස්තු, පුහුණු ගාස්තු, මැද පෙරදිගට වෙනම් පුහුණු ගාස්තු, සාක්ෂරතා ගාස්තු, දෙමළ සාක්ෂරතා ගාස්තු, මේ ආදී වශයෙන් විවිධ ගාස්තු අය කිරීම සිද්ධ කරනවා. ඉතින් මම කියන්නේ මේකයි. දැන් ඔබතුමාලට තියෙන කම්කරු සුබසාධන අරමුදලක්. ඒ අරමුදල පාවිච්චි කරන්න තියෙන මේවට තමයි, පුහුණු වීම කටයුතු වලට තමයි. ඒවට ඒ කරලා ඒ ඉදිරිමත් කරන වෙනුවට වද දෙන තත්වයක් තියෙනවා. ඔබතුමා හොඳට බලන්න, එයාපෝට් එකේදී සිද්ධ වෙන හිංසනේ. එයාපෝට් එකෙන් යනකොට අපේ රටේ විදේශ විනිමය ගේන්න යන මිනිස්සු බෑග් එක දිහා බලලා, ඇඳුම දිහා බලලා, පෙනුම දිහා බලලා දඩ ගහන ක්‍රමයක් තියෙන්නේ. ඉතින් මේ ක්‍රමයක් නැති කරන්න ඕන. එහෙම කරොත් ඒ මිනිස්සු ආත්ම ගෞරවයක් ඇතුව යන්නේ නැහැ එතනින්.
ගුවන්තොට පුලේදේ ප්‍රශ්න සම්බන්ධයෙන් දීර්ඝව කතාවෙන් පවතිනවා. හැබැයි ඔය බලලා චෙක් කරන්නේ විශේෂයෙන්ම වැරදි පාරෙන් වීසා නැතුව විසිට් වීසා වලට ගිහිල්ලා ඒ රටෙන් ගිහිල්ලා වෙන වෙන තැන් වලට තැරව් වෙන එක නවත්තන්න තමයි එයාපෝට් එකේ ඔය අංශේ තියෙන්නේ. ඉතින් එතනදී ඇත්තසම මමත් පිළිගන්න ලොකු අඩුපාඩුවක් වෙනවා. ඒක විතරයි නෛතික ප්‍රශ්නකුත් තියෙනවා. නමුත් ඒ වගේම මේ රටකට ගිහිල්ලා රෙජිස්ටර් නොවි ගිහිල්ලා ප්‍රශ්නයක් ඇති වුණාම අපිට ඒක වගේ මැදිහත් වීමක් කිරීමේ ලොකු බැලරුම් ප්‍රශ්නයක් තියෙනවා නෛතික ප්‍රශ්න.
ඔබතුමා ඔබතුමා කියන්නේ මම පිළිගන්නවා. ඔබතුමා කියද්දිත් මම පිළිගන්නවා යම් දුරකට. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ඒක චෙක් කරන්න ඕන මෙතන නෙමෙයි. මොකද ඔය කොච්චර කිව්වත් විසිට් වීසා ගහගෙන ගිහිල්ල ඉවරලා මගදී પાස්පෝර්ට් මාරු කරන ඒජන්සි කරුවන්. ඔබතුමා දන්න මේ ඒජන්සි කරුවන් සහ විදේශ සේවා නියුක්තිකාරයන්සෙත් නිලධාරීන් සම්බන්ධ වෙලා සිද්ධ කරන ලොකු ජාවාරමක් තියෙනවා. ඒ ජාවාරමේ ස්වරූපය මෙහෙමයි තියෙන්නේ. ඒජන් සමහර අය ඉන්නෝ ඒගොල්ලෝ වැඩට නෙමෙයි යන්නේ. ඒජන්සි කරුවන්ගෙන් ගන්නෝ ලක්ෂ අයිතිකාරයගෙන් ගන්නෝ හාම් පුදාගෙන ලක්ෂ 5ක් විතර. යන ශ්‍රමිකයට දෙකක් දෙනවා. තුනක් ඒජන්සි කාරුවා ගන්නවා. අරගෙන ගිහිලා එකගෙන ගිහිලා ඔක්කොම කළා. අර හාම් පුදා ගෙදර එක්ක ලොකු පුතා රේප් කරන්න හැදුවා හරි මොකක් හරි කියලා පනිනෝ. බැනලා ආයි සේෆ් හවුස් එකට එනෝ. සේෆ් හවුස් එකට ඇවිල්ලා සේෆ් හවුස් එකේ ජීවිතය ගත කරනෝ. අර પાස්පෝර්ට් එක හදාගෙන නඩුව අවසන් කරලා ආයි එනෝ. මාස 6න් ලක්ෂ 2ක් හම්බ කරනෝ. මේ ජාවාරමට මට සෞදි අරාබියේ සේෆ් හවුස් එකේදී මම හම්බුණා හතර පාරක් ගියපු කට්ටිය ඉන්නෝ. එතකොට විසිට් වීසා වලින් ගියේ කවුද? සේෆ් හවුස් වල හැංගිලා ඉන්නේ කවුද? මේ ඒජන්සි කරුවන් එක ගන්දුණු ගානේ කවුද කියන එක හොයා බැලීමේ වගකීම තියෙන්නේ ඔබතුමාගේ යටතේ ඉන්න ඒ තානාපතිකාරයාලේ වැඩ කරන කම්කරු සුබසාධන නිලධාරියට. ඔවුන් මේ එකඟතාවයෙන් කරන දේවල් හැමෝම නෙමෙයි. මම පිළිගන්නවා සමහර තානාපතිතුමාලා ඉන්න හරි විනීතව වැඩ කරන අය. ලංකාවේ විදේශ ශ්‍රමිකයින් ගැන ලොකුම ප්‍රශ්න තිබිච්ච රටවල් තමයි කුවේට්, සෞදි, ඕමාන් වගේ තැන්වල අද තත්ත්වය හොඳයි. ඒ හොඳ වෙලා තියෙන විශේෂයක් තියෙන්නේ තානාපතිවරුන්ගේ මෙදිහත් වීම හොඳ නිසා. හැබැයි තාමත් ඔබතුමා දන්නවා කොරියාව වගේ තත්ත්වය භයානකයි. කොරියාවට පහුගිය කාලේ දීවර කර්මාන්තය කියලා ගියා. දීවර කර්මාන්තය ගියේ මේ නුවර පැත්තෙන් එහෙම මූදක් දැකපු නැති මිනිස්සු. ඒක නිසා ඒ මිනිස්සු ගිහිලා අර සීතලේ ඉස්සෝබාන්න ගිහිල්ලා මැරෙනවා. ඒ ප්‍රදේශවල කිසිම ආරක්ෂාවක් නැහැ. ඒවට යන්නේ නැහැ කවුරක්වත්. ගිහිල්ලා ලොකු ප්‍රශ්න ඇති වුණා. අද ඒගොල්ලෝ පැනලා එනවා. සෝල් වලට පැනලා එනවා. පැනලා ආවට පස්සේ ඔබතුමාලා මේ අප කරගන්න අප වෙච්ච මිනිස්සුන් නඩු දානවා මෙහේ. මේක තමයි ඇත්ත තත්ත්වේ. ඉතින් මේ තිබිච්ච தත්ත්ව වෙනස් කරන්න නම් විදේශ සේවයේ මීට වඩා ගුණාත්මක தත්ත්වයක් ඇති කරන්න ඕන අපේ ශ්‍රමිකයින්ගේ. අනිත් එක ගරු ඇමතුමා ලොකුම ප්‍රශ්නයක් තියෙනවා අපිට පුහුණු ශ්‍රමිකයන් වෙනුවට නුපුහුණු ශ්‍රමිකයින් අපි යවන්න හදන එක. මම කියන්නේ අපි ප්‍රතිපත්තියක් හැටියටම රජයක් හැටියට එකඟතාවයට එන්න ඕන මේ ළමයින් අසරණ කරලා පවුල් විනාශ කරලා පවුල් විසිරුවලා මේ මව්වරු කාන්තාවන් විදේශගත කරන ක්‍රමවේද ගැන. මම ස්තුතිවන්ත වෙනවා ඇත්තටම අර මව් ඒ පොත බලලා නැවත ඒක විනාශ කරන්න උත්සාහ දරීම නතර කිරීම ගැන ඔබතුමාලා. ඒක නිසා පවුල ආරක්ෂා වෙලා තියෙන යම් ප්‍රමාණයකට. නමුත් පුහුණු ශ්‍රමිකයන් යවන්න පුළුවන්. විශේෂයෙන්ම ගරු ඇමතුමා හුඟක් රටවල්වලින් දැන් හමුදාවෙන් විශ්‍රාම ගියා ඉන්නෝ. අපේ රටේ හමුදා සේවයට ලොකු පිළිගැනීමක් තියෙනවා. ඔවුන් හමුදාවේ වැඩ කරද්දී විවිධ ශ්‍රේණිවල වැඩ කරලා තියෙනවා. කාර්මික ශ්‍රේණිවල, රියදුරු ශ්‍රේණිවල විවිධ ශ්‍රේණිවල වැඩ කරලා තියෙනවා. හැබැයි ඔවුන් ලංකාවෙන් පිටරටක රස්සාවකට ගියෝ තින් එහෙම ඔවුන්ට තියෙන්නේ හමුදාය වැඩ කරා විතරයි. වෙන මොකුත් නැහැ. හැබැයි අපට පුළුවන් ඔවුන්ට ලංකාවෙන් එළියට යනකොට යම් සහතිකයක් දෙන්න. ඒක ලංකාවේදී පාවිච්චි කරන්න නෙමෙයි. ආරක්ෂක අමාත්‍යාංශයත් එක්ක ඔබතුමාට කතා කරලා, විදේශ කටයුතු අමාත්‍යාංශයත් එක්ක ඔබතුමාට කතා කරලා ඩිප්ලෝමා සහතිකයක්, විවිධ සහතිකයක් දෙන්න පුළුවන් ඔබතුමාලට. මේක ඒ රටට ගිහිල්ලා ඒ සේවය සඳහා පුහුණුවක් තියෙන විශේෂ හැකියාවක් තියෙන කෙනෙක්ගේ කියන එක ඔප්පු කිරීමේ සහතිකයක්. එහෙම කරන්න පුළුවන්. මම දන්නවා ඉන්දියාවේ දේ කරනවා. අද පකිස්තාන් කට්ටිය දේ කරනවා. ඉන්දියාවෙන් ඇවිල්ලා ඉන්න නුපුහුණු අයට ඒගොල්ලෝ මාස 6න් 6ට සහතික දෙනවා. දීලා මේ මිනිස්සු තමයි මැනේජර්ලා. අපේ මේ අකුරැස්ස, වැලිගම, දකුණු පළාතේ ඉන්න රත්තරම්බඩු කර්මාන්තයේ ඉන්න අය සෞදි වලට ගිහිල්ලා වැඩ කරනවා. රත්තරම්බඩු වැඩ කම්මල් වල. ඒගොල්ලොන්ට කිසි සහතිකයක් නැහැ. හැබැයි ඕගොල්ලෝ අවුරුදු 20 ගණන් ඉන්නවා. ඒගොල්ලෝ වැඩ කරන්නේ ඊට වඩා නුපුහුණු අය යටතේ. නුපුහුණු අය කලමනාකරු වෙලා මේ පුහුණු දක්ෂතා තියෙන අය නුපුහුණු මිනිස්සු හැටියට වැඩ කරන අඩු පඩියට. මේක තමයි ඇත්තට කුලීකාරෝ ඒගොල්ලෝ. ඉතින් ඔබතුමාලට පුළුවන්කට වැඩ පිළක් හදන්න. මොකද අපේ රටේ විදේශ විනිමය ගේනව නම් ගේන මිනිස්සයා පිටරටට ගිහිලා මොන සහතිකේ පාවිච්චි කරත් අපිට කමක් නැහැ. ඇයි ඒකට ඒක අපි හරස් බඳින්නේ? ඉතින් මේක ඊට වඩා විධිමත් විදියට කරන්න ඕන. ඔබතුමාලට වෙලා තියෙන ප්‍රශ්නේ ගරු ඇමතුමා, මම ඔබතුමාගෙන් ඉල්ලා හිටින්නේ ඔබතුමා තාක්ෂණයට ආදරෙයි, ඒ ඔක්කොම හොඳ ඇති. හැබැයි මේ රටට වැඩිම විදේශ විනිමය ගේන මේ ආයතනේ ඔබතුමා ඇත්තට ඇමතිකම කරන්න ඕන. අවංකව මම මේ කියන්නේ. ඔබතුමා වැඩ බලන මට්ටමින් හිටියොත් මේ වැඩේ හරියන්නේ නැහැ. මම මේ අමාත්‍යංශයේ ලංකාවේ තියෙන වැදගත්ම අමාත්‍යංශය. ලංකාවට වැඩිම විදේශ විනිමය ගේන අමාත්‍යංශය. මේ ඩොලර් බිලියන 7ක් නැත්නම් අපේ රට මූදට ගිල්ල ඉවරයි දැන්. ඒ தත්ත්වය මේ සාධාරණ ඉෂ්ට වෙලා නැහැ කවදාකවත්. හැමතිස්සෙම එල්ලනවා අධීක්ෂණ මන්ත්‍රීවරයෙක් දානවා. එයා ගිහිලා වාඩි වෙනවා. එයාට ඕන දේවල් ටික කරනවා. නිලධාරීන් බය කරගන්නවා. හැමදාම වෙලා තියෙන මේක තමයි. මේක තමයි ඇත්ත தත්ත්වේ. එහෙනම් ඇමතිතුමා නෙමෙයි හැමදාම උතන වැඩ බලලා තියෙන්නේ. ලොකු නිලධාරී යාන්ත්‍රණයක් ඉන්නවා. ඒ නිලධාරී යාන්ත්‍රණය අපි දන්නනේ කස්ටම් එකේ තියෙන ජාවා ආරං තියෙනවා. දේශීය ආදායම් එකේ ජාවා ආරං තියෙනවා. සුරාබදු එකේ ජාවා ආරං තියෙනවා. විදේශ සේවා නියුක්තිය ජාවා ආරං නැද්ද? ලංකාවේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේද විතරක්ම තියෙන රැකියා ඒජන්සියක් තියෙනවා. ඒ රැකියා ඒජන්සියට කොච්චර ජොබ් ඕඩර් එනවද? ලංකාවේ රජය පිළිගත්ත රැකියා ඒජන්සියක් තියෙන විදේශ සේවා නියුක්ති කාර්යාංශයේද ජොබ් ඕඩර් එනවද? ඒව යන්නේ පිටට. මොකද මේ තරව්කාරෝ කණ්ඩායමක් අල්ලගෙන ඉන්නවා. ඒ තරව්කාරෝ කණ්ඩායම මේක කනවා හැමදිස්සෙම. නිලධාරීන් ගන්නෙ මොකද? නිලධාරීන් අර මිනිසුන්ගෙන් ගන්න ගාස්තු වලින් දීමනා ගන්නවා. මම දීමනා ලැයිස්තුව කියන්නම්. අවදානම් දීමනා ගන්නවා. ඉලක්ක සැපිරීමේ දීමනා ගන්නවා. පැමිණීමේ දීමනා ගන්නවා. ඉතින් පඩි ගන්නෙ මොකටද එහෙනම්? මේ ඔක්කොම ගන්නවා නම්. ඉතින් මේ අරගෙන මොනවද කරන සේවය? ඒකයි මම කියන්නේ මේක මීට වඩා විධිමත් කිරීමේ වැඩපිළිවෙලක් අවශ්‍ය වෙලා තියෙනවා. විශේෂයෙන්ම දැන් ඔබතුමාලා යෝජනා කරලා තියෙන මේ පාර සිහින මාලිගා. හැබැයි මම ඒක කියව 73 වෙනි පිටුවේ තියෙනවා. සිහින මාලිගා දෙන්න ණය යෝජනා ක්‍රමයක්. විදේශ ශ්‍රමිකයින්ට ණය යෝජනාවක් දෙන එක හොඳයි. හැබැයි ඒ වෙනුවෙන් මොකද්ද තියෙන සහතිකේ? මොකද ඒගොල්ලෝ මේ කියන විදිහට සැලකිය යුතු ප්‍රමාණවත් විදේශ විනිමය ප්‍රමාණයක් ලංකාවේ බැංකු ක්‍රමයේ හරහා එවන්න ඕන. ඒක හොඳයි. මොකද ලංකාවේ බැංකු ක්‍රමයේ හරහා ගන්න එක තමයි හොඳ. නැත්නම් අර උන්ඩියල් ක්‍රමයට විවිධ ක්‍රමයට එන අයතා ඒවා අපේ account වලට එන්නේත් නැහැ. භාණ්ඩාගාරයට account වෙන්නේත් නැහැ. ඒකින්ද විදේශ විනිමය බැංකු ක්‍රමයේ හරහා ගෙන්න ගන්න එක මේක දිරිමත් කිරීමක් හොඳයි. හැබැයි ඒ අයට ලැබෙන සහනය මොකද්ද කියලා බලන්න ඕන. ඊළඟට ගරු ඇමතුමා හුඟක් අපේ රටේ පිට රටවල ගියපු අය ගොඩක් දේවල් අරන් ඉන්නේ නැහැ අවුරුදු 4ක් 5ක් 10ක් ඉඳලා. කිලෝ 30 බෑග් එකයි ඔය මාකට ලොකු පෙට්ටියකට දාපු ඒගොල්ලෝගේ ඇඳුම් කැඳුම් ටික තමයි ගේන්නේ. ඒකින්ද හුඟක් විදේශගත ශ්‍රමිකයෝ හැමදාම ඉල්ලපු දෙයක් තමයි තමන් ලංකාවට එවන බැංකු ක්‍රමයේ යටතේ නිල බැංකු ක්‍රමයේ යටතේ එවන විදේශ විනිමය ප්‍රමාණයට හරියන තීරුබදු සහනයක් දෙන්න කියලා. තීරුබදු සහනයක් දෙන්න. දැන් මේ තීරුබදු සහන ක්‍රියාවලියක් අපි ආරම්භ කළොතින් මේ තාක්ෂණයේ තියෙනවා, ඉන්ටර්නෙට් තියෙනවා, ATM තියෙනවා. ඒක නිසා කලින් අර තීරුබදු එයාපෝට් එකෙන් පිට තිබ්බයි කියලා සිද්ධ වෙච්ච ජාවාරම් ක්‍රියාවලිය දැන් සිද්ධ කරන්න බෑ. එතකොට ඔබතුමාලට පුළුවන් තෝරාගත්ත දිස්ත්‍රික්ක කිහිපයක අනුරාධපුරේ, නුවර, මාතර, කොළඹ ස්ථාන කිහිපයක විදේශගත ශ්‍රමිකයින් සඳහා එයාපෝට් එකෙන් ඇවිල්ලා, ගෙදර ගිහිල්ලා, දරුමල්ලොත් එක්ක ගිහිල්ලා, පාස්පෝර්ට් එක අරගෙන ගිහිල්ලා ඒ තීරුබදු සහනයට යම් භාණ්ඩ ප්‍රමාණයක් ගන්න වැඩපිළිවෙලක් හදන්න. මොකද්ද ඒකට තියෙන බාධාව? ඊළඟට ඒ අය ඉල්ලනවා ඒගොල්ලන්ට යම් කිසි සහනයක් දෙන්න, තීරුබදු සහනයක්. එයාපෝට් එකෙන් බඩු ගන්න විතරක් නෙමෙයි, යම් උපකරණ ප්‍රමාණයක් ගන්න. අපි හිතමු යම් බේකරියක වැඩ කර කෙනෙක් ඉන්නවා පිටරටක ගිහිල්ලා, ඌට බේකරි කර්මාන්තයේම ගැලපෙන උපකරණ ටිකක් ලංකාවට ගෙනල්ලා ඒ කර්මාන්තයේම දියුණුව කරගෙන යන්න ඌට අවස්ථාවක් තියෙන්න ඕන. හුඟක් අය ඉල්ලනෝ ඔවුන්ගේ වාහනේ පාවිච්චි කරපු වාහනේ අඩුදරමේ තමන් ලංකාවට එනකොට පාවිච්චි කරපු වාහනේ තමන්ට ගේන්න ඉඩකඩක් හදා දෙන්න කියලා. මේවා අපිට කරන්න බැරි දේවල් නෙමෙයි කරුවෙම තුමා. මේවා කරනවා නම් මොකද වෙන්නේ? මේ විදේශ සේවය ලංකාවට වැඩිම විදේශ විනිමය ගෙන්නන්න පුළුවන් මට්ටමකට අපිට පත් කරන්න පුළුවන්. ඒ සඳහා වෙන විධිමත් වැඩපිළිවෙලක් නැහැ. විධිමත් සලස්මක් නැහැ. විධිමත් ක්‍රමවේදයක් නැහැ. කාල රාමුවක් නැහැ. ඉලක්කයක් නැහැ. අරමුණක් නැහැ. මොකද මෙතන තියෙන ප්‍රශ්නේ තියෙන්නේ මේ ඒවා මුකුත් නොකර හිටියත් මේ නිලධාරි මහත්තුරුන්ට පඩි හම්බෙනවා. දීමනා හම්බෙනවා. වරප්‍රසාද හම්බෙනවා. රට යන්න හම්බෙනවා. රවුමක් ගහලා එන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඉන්නවා. මොකද අර ශ්‍රමිකයෝ යන්න යන්න ලංකාවෙන් එයාපෝට් එකෙන් කොහොම හරි යන්න යන්න ගාස්තුවක් එනවනේ. ගාස්තු වැඩි කරගන්න පුළුවන්. ඒ ක්‍රමෙත් හදාගන්න පුළුවන් ඔබතුමාලට. ඒ නිසා මෙන්න මේ தත්ත්වය වෙනස් කිරීම අනිවාර්යයක් හැටියටම තියෙනවා කියන එක තමයි මම විශ්වාස කරන්නේ. විශේෂයෙන්ම අපි නැවතත් අවධාරණය කරන ඔබතුමාලගෙන් මම ඔබතුමාගෙන් ඇත්තටම බලාපොරොත්තු වෙනවා අවංකව ඔබතුමාට යම් අපහසුතාවයක් තියෙනවා නම් අපි ඒක සාකච්ඡා කරමු. මෙතෙක් අනුගමනය කරපු මේ විදේශගත ශ්‍රමිකයින් සඳහා අවුරුදු 2ක් තිස්සේ දෙනවයි කියලා තියෙන අද අමාත්‍යංශයේ හිර වෙලා තියෙන විශ්‍රාමයට ක්‍රමේ කවද්ද ක්‍රියාත්මක කරන්න?
ලීගල් ග්‍රාස්මන් යටද තියෙන තුමා දන්නවා මේ ක්‍රීඩාවෙත් තියෙන ඇන්ටි කරප්ෂන් එක ඒකත් දෙකම තියෙන්නේ ක්‍රීඩා ලීගල් ග්‍රාස්මන් නීතිපති කෙටුම් පත්තන්සේ විශ්වාස කරනවා ඒකට අපි මම ගිහලා පෞද්ගල දවසකදී නීතිපතිතුමාත් හම්බ වුණා මේක ඉක්මන් කරන්න කියලා මම විශ්වාස කරනවා මේ මාසය ඇතුළතදී ඒක එන්න ඕනේ කියලා තාමත් විශාල කාලයක් මම හිතන්නේ අවසාන සාවේ අපි මාර්තු මාසේ 13 වෙනිදා සිහි කැඳවීමකුත් එහෙට ඇරිය මේක ඉක්මන් කරලා දෙන්න කියලා එළියුමත් වුණාමට සභාගත කරන්න පුළුවන්
කොහොම ස්තුතියි. ඒ වගේම ඇත්තරම දැන් මේ මෙතන ලොකුම ප්‍රශ්නේ තියෙන ගරු ඇමතුමා මම කියන්නේ ඔබතුමාට ඒක තලතාතු කෝරල ගරු ඇමතුමියත් මැදිහත් වුණා. එතුමිය තමයි සභාපතිතුමිය හැටියට කටයුතු කරන්නේ. අපේ පාර්ලිමේන්තුවේ අපි විශේෂ තේරීම් කාරක සභාවක් පිහිටවල තියෙනවා. විදේශගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට වැඩ කරන අයට ඡන්දයිතිය ලබා දීම සඳහා. මොකද ඒ ඡන්දයිතිය නැතිවීම විසින් මේ සියල්ල යට කරලා තියෙන්නේ. මොකද විදේශගත ශ්‍රමිකයෙක්ව මේ පාර්ලිමේන්තුවේ ඉන්න මහජන නියෝජිතින්ට වැදගත්කමක් නැත්තේ ඡන්දයක් නැහැනේ. දැන් ඔබතුමාලගෙන් කවුරු හරි ළමයා ඉස්කෝලේ දාගන්න එන්න ඇහුවොත් එහෙම ළමයා දාලා දෙන්න සෑහෙන මහන්සි ගන්නවා ගමේ ඡන්දදායකයාගේ. හැබැයි විදේශගත ශ්‍රමිකයාගේ ඡන්දදායකයා ඡන්දෙ දාන්නේ නැති කෙනෙක් හැටියට සලකන්නේ. ඒක වැරදි ඇත්තටම. ඔවුන් ලංකාවේ දේශපාලනයට සමායිට ඔබතුමාලා දන්නවා පිටරට ගියාම අපට වඩා උනන්දුයි. අපේ රට ගැන අපට වඩා හැඟීමක් තියෙනවා. අපට වඩා රට ගැන කතා කරනවා. රටේ උන්නතිය ගැන කතා කරනවා. රටට ගෙන්නන දේවල් ගැන කතා කරනවා. ඒගොල්ලොන්ට ඡන්දයිතිය ලබා දීම සඳහා තේරීම් කාරක සභාවක් අපි දැම්මා. දාලා ඒක නැතිවන කොමසාරිස්තුමා, ආගමන විගණන පාලකතුමා, විදේශ කටයුතු අමාත්‍යාංශයේ සියලු වාර්තා කැඳෙව්වා. අපි කියන්නේ අඩුතරම ඔබතුමාලා එළබෙන ජාතික මැතිවරණයකදී ජනාධිපතිවරණය වෙන්න පුළුවන් මහ මැතිවරණ පුළුවන් පළවෙනි ජාතික මැතිවරණයකදී ඒ ශ්‍රමිකයින්ට වැඩ කරන අයට ඡන්දයිතිය ලබා දෙන්න කටයුතු කරන්න ඕන. ඒක තමයි ඔවුන්ගේ අයිතිවාසිකම. ඔවුන්ට තමන්ගේ අයිතිවාසිකම කියන කතා කරන්න පුළුවන්. එතකොට ඔබතුමාලා අර සාම්ප්‍රදායිකව එක අයවැයකදී ඔන්න සීන මාලිගාවක් දෙනවා ඔන්න මොකක් හරි පෙන්නනවා කියලා වැඩක් නැහැ. ඔවුන්ටත් අයිතිවාසිකමක් තියෙනවා. අද රටවල් 61ක ඔබතුමා දන්නවා ඡන්දයිතිය තියෙනවා. අපට වඩා ගොඩක් පිටිපස්සේ ගිහින් මාලදිවයිනේ ඔහුගේ ජනාධිපතිවරණ තිබුණා. මාලදිවයිනේ ජනාධිපතිවරණ තියෙනකොට ලංකාවේ මාලදිවයින් තානාපති කාර්යාලයේ ඡන්ද පෙට්ටි දෙකක් තිබ්බා. ඒ මිනිස්සු ඡන්ද දැම්මා. අමරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරණ වෙලාවේ අභ්‍යවකාශයේ ඡන්දේ පාවිච්චි කරනවා. අද අපි මේ තාම අපට ඒ දේ කරගන්න බෑ. හැබැයි අපේ ලක්ෂ 30ක විතර මහා ශ්‍රම බලකායක් මේ රටවල් වල ගිහිල්ලා ඉන්නවා. අපි කියන්නේ තානාපති කාර්යාලේ පාවිච්චි කරගන්න පුළුවන්, අන්තර්ජාලේ පාවිච්චි කරගන්න පුළුවන්. ඒ ඕන ක්‍රමයකින් අපිට ඒකට යන්න පුළුවන්කම තියෙනවා. ඒවා කළොත් ගරු ඇමතුමා විදේශගත ශ්‍රමිකයින්ට දැනේවි අඩුතරමේ ඔබතුමාලා ආණ්ඩුවක් හැටියට මේ වියදමක් දරන්න නැතුව ඡන්දයිතිය ලබා දීමේ අයිතිය වෙනුවෙන් වැඩ කරන එකට මොන වියදමක්ද යන්නේ ආණ්ඩුවකට? ඈ ඒ වගේ දෙයක් කරෝතින් මේ මිනිසුන්ට ආත්ම ගෞරවයක් තියෙනවා. මේ රට ගැන හැඟීමක් ඇති වෙනවා. අපේ රට අපි උපයන මිනිස්සු බවට පිළිගැනීමක් තියෙනවා. ඒක ඔබතුමාගේ මම විශේෂ අවධානය යොමු කරනවා ඉෂ්ට කරන්න කියලා. ඒ වගේම මම විශේෂයෙන්ම පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය ගැන යමක් කියන්න ඕන. අපේ ගායන්ත කරුණාතිලක ඇමතුමා මැදිහත් වීමෙන් එතුමාත් ඒ වගේම විශේෂයෙන්ම අමාත්‍යාංශ ලේකම්තුමා අතිරේක ලේකම් මල්කාන්ති මහත්මිය මැදිහත් වෙලා විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කළා. පාර්ලිමේන්තුව පිළිබඳ දැනුවත් කරන්න පළාත් මට්ටමින් රාජ්‍ය නිලධාරීන් කැඳවලා මම ඇත්තටම අගය කරනවා. මොකද ඒකට මමත් හැම වැඩමුළුවකටම සම්බන්ධ වුණා. කෝප් කමිටුවේ සභාපතිවරයා හැටියට අපේ පාර්ලිමේන්තු කටයුතු ව්‍යස්තදායක අධ්‍යක්ෂකතුමා ජගත් මහත්තයා සම්බන්ධ වුණා, බොහෝ දෙනෙක් සම්බන්ධ වුණා. එතකොට තමයි අපි දැක්කේ ගරු ඇමතුමා මේ පාර්ලිමේන්තු සම්ප්‍රදායන් ගැන මේ මහසභාව මේ චේම්බර් එකට එහා ගිහිල්ලා පාර්ලිමේන්තු කාරක සභාව ගැන, පෙස්සම් කාරක සභාව, ගිණුම් කාරක සභාව, කෝප් කමිටුවේ කාර්යභාරය ගැන මොනතරම් අඩු දැනුමක්ද පහළ මට්ටමේ නිලධාරීන්ට තියෙන්නේ කියලා. විශේෂයෙන්ම දිස්ත්‍රික් ලේකම්තුමාලා, ප්‍රාදේශීය ලේකම්තුමාලා, සහකාර අධ්‍යක්ෂකවරු, ගිණුම් නිලධාරීන් කැඳෙව්වට පස්සේ තමයි අපි දන්නේ මේ පාර්ලිමේන්තුවට වාර්තා කරනවා කියලා, පාර්ලිමේන්තුවට වග කියනවා කියලා මේ මිනිස්සු දන්නේ ඉතාම අඩු දැනුමක්. එතකොට අපිට අපි කොච්චර ගෙනල්ලා මේ කාරක සභාව ඉස්සරහට, ගිණුම් කාරක සභාව ඉස්සරහට ඒගොල්ලොන්ගේ වැරදි අඩුපාඩුකම් හෙව්වට වැඩක් නැහැ. ඒගොල්ලන්ට දඬුවම් දුන්නට වැඩක් නැහැ. ඒගොල්ලන්ට බැන්නට වැඩක් නැහැ. ඒගොල්ලෝ දැනුවත් කිරීමේ වැඩසටහනක් නැත්තම් ඒගොල්ලොත් එක්ක අපිට සහයෝගයෙන් කටයුතු කරන්න දකුණු පළාතේත් අපි කැඳෙව්වා, ඔබතුමාත් සහභාගී වුණා. ඒක ඉතා සාර්ථකයි. මම කියන්නේ ඒක සාර්ථකත්වයේ ඒ නිලධාරි මහතුරු මැදිහත් වීමත් ඒකේ විශේෂයක් වුණා. මේ පාර්ලිමේන්තුව පිළිබඳ ගරුත්වය ඇති කරන්න, පාර්ලිමේන්තුව පිළිබඳ විශ්වාසය ඇති කරන්න ඒ වගේ දේවල් කරන්න පුළුවන්. හොඳ පාර්ලිමේන්තුව කියන්නේ අද හුඟක් වෙලාවට තියෙන්නේ මේ කුණු හරප කතා කරන මොකද කුඩු ගහන කට්ටිය ඉන්නවද, අරවා ගහන කට්ටිය ඉන්නවද කියලා හොයන තැනක් විතරක් බවට පත් වෙලා තියෙන්නේ. හැබැයි ඒ වෙනුවට පාර්ලිමේන්තුව තිබෙන ගරුත්වය අධිකරණ නම් සමාජය තුල ජනතාව තුල නිලධාරීන් තුල මීට වඩා මතයක් හදන්න ඕන. මම කියන්නේ ඔබතුමාට මම යෝජනා කරනවා ඒ දැන් එතන අපේ වැඩමුළු වලට ආපු හුඟක් අය අපිට එක පළාතකට එක වැඩමුළුවක් කරන්න පුළුවන් උනේ දිනයක් පුරා. ඒගොල්ලෝ ඉල්ලීම තියෙන දිස්ත්‍රික් මට්ටමෙන් ඒක කරන්න කියලා. දිස්ත්‍රික් මට්ටමෙන් කරන්න ඒ වගේම පාසල් මට්ටමෙන් අරතුනේ පාර්ලිමේන්තුව ව්‍යවස්ථාදායකයේ කාර්යභාරය පිළිබඳව පාර්ලිමේන්තුවේ ගන්න තීන්දුව తీරන පිළිබඳව පාර්ලිමේන්තුවේ කාර්ක සභාවල කටයුතු පිළිබඳව පාර්ලිමේන්තුව පිළිබඳව පාසල්වල උසස් පෙළ මට්ටමේවත් දරුවන්ට යම්කිසි ටියුටයක් දීලා ප්‍රශ්න පත්‍රයක් දීලා යම්කිසි වැඩසටහනක් හදාන ඔබතුමාලට පුළුවන් නම් පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය හැටියට ඒ වෙන් කරන මුදල පාඩුවක් නෙමෙයි. පාඩුවක් නෙමෙයි කියලා මම කියන්නේ.
මන්ත්‍රීතුමා ඒ වැඩසටහන් වලදී ඔබතුමා විශාල දායකත්වයක් ලබා දුන්නා. අපි ඒක අගය කරනවා. තවදුරටත් අපි ඒක ව්‍යාප්ත කරන්න අපි සාකච්ඡා කරලා වැඩපිළිවෙලක් හදමු. පාසල් වලට විතරක් නෙමෙයි රාජ්‍ය නිලධාරිනුත් තව විශාල ප්‍රමාණයක් සම්බන්ධ කරගන්න පුළුවන් නම් මම හිතනවා හුඟක් අගය කරයි.
ඔය අතර මම ඒක ස්තුතිවන්ත වෙනවා ඒ සියලුම නිලධාරීන්ට. මම කියන්නේ අමාත්‍යංශ ලේකම්තුමා ඇතුළු මුළු කාර්යමණ්ඩලෙම ඔබතුමාලගේ එකට මැදිහත් වුණා. මම දන්න ධර්මයේ කියන්නේ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශයක් මීට කලින් එහෙම දෙයක් කළා නැහැ. මම කියන්නේ ඒකයි පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශය හුඟක් වෙලාට කරන්නේ මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ පහසුකම් ටික නිවාස ණය ආධාර රක්ෂණය හදලා දෙන ටික තමයි. ඒ වෙනුවට පාර්ලිමේන්තුව ගමට ගෙනහිල්ලා යම්කිසි කාර්යභාරයක් ඔබතුමාගේ උපදෙස් අනුව හෝ නිලධාරීන්ගේ මැදිහත් වීමෙන් දෙකෙන්ම සිද්ධ වුණා. මම ඒක මේ මොහොතේ අගය කරමින් විශේෂයෙන්ම මම නැවත වතාවක් විදේශ සේවා නියුක්ති කාර්යාංශය කාර්යාංශයක් හැටියට හිතන්නේ නැතුව විදේශ සේවා නියුක්ති අමාත්‍යංශය හැටියට හිතලා ගරු ඇමතුමාගේ පූර්ණ මැදිහත් වීම යොමු කරන්න කියලා ඉල්ලා සිටිමින් මගේ අදහස් දැක්වීම අවසන් කරනවා. බොහොම ස්තුතියි.
ස්තුතියි ගරු මන්ත්‍රීතුමා. මීළඟට එඩ්වඩ් ගුණසේකර ඇමතුමා.
ගරු සභාපතිතුමනි, මම ස්තුතිවන්ත ඔබතුමාමයි අවස්ථාව ලබා දීම ගැන. මේ පාර්ලිමේන්තුව අපි දෙවැනි වර අයවැය කියවන අවස්ථාවේදීත් මම මතක් කළා මේ අයවැය මොනතරම්ම මේ වෙනදාට වැඩිය කොයිතරම් හොඳ අයවැයක්ද කියන එක. දැන් අද අපේ ඉඩම් අමාත්‍යාංශය සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය සම්බන්ධව කතා කරද්දිත් ඒ හොඳම තමයි ඉදිරියට යන්නේ. එහෙම කියන්නේ අපි නෙමේ, අද උදේ දිනේෂ් ගුණවර්ධන ඇමතිතුමා කතා කළා. අපේ හිටපු කතානායකතුමා කවුද රාජපක්ෂ ඇමතිතුමා කතා කළා. එතුමා කලගෙන එතුමාලත් කිව්වේ ඉඩම් හා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ ගරු ග්‍රෑන්ද කරුණාතිල ඇමතිතුමාගේ ඒ කාර්යභාරයන් සහ ඒ නිලධාරීන්ගෙන් වෙන කටයුතු ඉතාම ඉහළින් සිදුවෙන බව. ඒ නිසා වැඩි විවාදයකට තර්කයකට අද අපිව ගෙනිත් තල්ලු කළේ නැහැ. එමෙන්ම අපේ ඇමතිතුමා මේ පිළිබඳව හොඳ විස්තරාත්මක ඉදිරිපත් කිරීමක් උදේ කළා. මං හිතන හවසත් ඔය කිව්වට උත්තර දේවි එතුමා. මම මේ එදා ගාමිණී සානායක ඇමතිතුමා 1983 කළ කතාවක් මං හැන්සාඩ් එකෙන් දැක්කා. එතුමා කියලා තියෙනවා අපි කරන්නේ අලුත් ලොවක් මැවීම නොවේ, අපි කරන්නේ අපේ පාරම්පරික වස්තුව රැකීමයි කියලා. එතුමා ඉඩම් ඇමති හැටියට මේ රටේ තිබෙන භූමි සම්පත්, මේ රටේ තිබෙන ජල සම්පත්, මේ රටේ තියෙන වන සම්පත් ආරක්ෂා කර ඒ සම්පත් වලින් මහ පොළවේ ජීවත් වෙන මනුස්සයාට උපරිම ප්‍රයෝජනෙ ලබා දීමයි. දැන් මේ ඉඩම් අමාත්‍යාංශය කියන එක අනිකුත් අමාත්‍යාංශ වලින් එකකින්වත් වෙන් කරන්න බෑ. දැන් සජිත් ප්‍රේමදාස මහත්තයා ගෙවල් හදනවා. එතුමාට ගෙවල් හදන්න බෑ ඉඩම් නැත්තම්. ඉතින් අර උදේ අපේ ග්‍රාන්ත කරුණාතිල ඇමතිතුමා කිව්වා වගේ ඉඩම් ලබා දීම කරන්නේ අපි. මේ රටේ තියෙන ඉඩම් වල සියලු දේම අයිතිය සහ වගකීම දරන්නේ විශේෂයෙන්ම ඉඩම් අමාත්‍යාංශයේ අපි. ඔතකට මේ සංවර්ධනයට මේ රටේ කෙරෙන සියලුම කර්මාන්ත සිද්ධ කරද්දි එදා ඉඳලම අපේ ඉඩම් තමයි ඒවට ලබාගෙන තිබෙන්නේ. අපි හිතනවා වනජීවී වන සම්පරක්ෂණ අහර්මේ මොනවා කියලත් අවසානයේදී මේවට තීන්දුව తీරන ගැනීමට ඉඩම් අමාත්‍යාංශයත් කොහෙන් හෝ සම්බන්ධ වෙන්න වෙනවා. ඉතින් මම සතුටු වෙනවා, මම ඉතාම භාග්‍යවන්තයෙක් හැටියට දකිනවා මම මේ ඉඩම් අමාත්‍යාංශයට සම්බන්ධ වෙන්න නියෝජ්‍ය අමාත්‍යවරයා හැටියට කටයුතු කරන්න ලැබීම ගැන. එතෙන්දී මම දකින්නේ අපිට මේ ඉඩම් අමාත්‍යාංශයේ මෙතෙක්කල් ලංකාවේ බිහි වුණු ශ්‍රේෂ්ඨයි කියන හිතන ජනනායකයෝ වැඩි පිරිසක් ඉඩම් අමාත්‍යාංශය හරහා තමන්ගේ ශ්‍රේෂ්ඨත්ව ජේෂ්ඨත්ව පෙන්නපු අය. ඒ අතරින් බොහොමයක් තමන්ගේ දේපළ ජනතාවට ප්‍රදානය කරලා දේශපාලනය කරපු අය ජනතාව වෙනුවෙන්. අපි ගත්තොත් ඩී.එස්. රණාගේ මැතිතුමාගේ ඉඳලා හෙක්ටර් කොබ්බෑකඩුව මැතිතුමාලා දක්වත්, එයින් පස්සේ මේ අපේ පාර්ලිමේන්තු තුලත් අද ඉන්න ජනත කරුණාතිලක මැතිතුමා දක්වා ගත්තහමත් මේ රටේ ජනතාව වෙනුවෙන් යමක් කරන ඇමතිවරු තමයි මේ ඉඩංගම් අමාත්‍යාංශයේ ඉඳලා තියෙන්නේ. ඒ නිසා මේක ඉතාම පිරිසිදු අමාත්‍යාංශයක් හැටියට තමයි අපි දකින්නේ. හැබැයි මේ ඉඩම් කියලා ගත්තහම මම මේ මෑතකදී ධර්මදේශනාව අපි එක්තරා ස්වාමීන් වහන්සේ නමක් කිව්වා. උන්වහන්සේ හිරගෙදරක ධර්මදේශනාවක් කරන්න ගිය වෙලාවේ එතන හිටිය මිනිමැරුන් චෝදනාවලට ලක් වෙච්ච අයගෙන් 90%ක් ඉන්නේ ඉඩම් නිසා මිනි මරපු අය. මරලා තියෙන්නේ පිට ස්තර මිනිසුන්ව නෙමෙයි, තමන්ගේ අම්මව තාත්තව තමන්ගේ සහෝදරයින්. මේක තමයි වෙලා තියෙන්නේ. ඉතින් මේක මොනතරම් සංවේදී කාරණාවක්ද කියන එකත් අපි දැනගන්න ඕනේ. ඒ නිසා අපේ මේ 2015 ජනවාරි අටම ආණ්ඩුව අපි බලයට ගෙද්දී දුන්න ප්‍රධානම පොරොන්දුවක් තමයි මේ දසලක්ෂයට ඉඩම් ඔප්පු ලබා දීම. ඒ ඉඩම් ඔප්පු ලබා දීමේ කටයුත්ත ඉෂ්ට කිරීමට මෙතෙක්කල් පැත්වෙච්ච හැම ආණ්ඩුවක්ම ඉඩම් ඔප්පු ලබා දීම කිව්වාට හරියට ඉෂ්ට කළේ නැහැ. දැන් මේ වෙද්දි අපේ අමාත්‍යාංශ ලේකම්තුමාලා අනිකුත් නිලධාරි වරුන් වරියන් හැම අංශයකින්ම තියෙන කාර්යක්ෂමතාවය අනුව ගරු ඇමතිතුමත් එක්ක මේ කටයුත්ත ඉතාම වේගෙන් කෙරීගෙන යන බව අපි විශේෂයෙන් මතක් කරන්න ඕනේ. ඒ නිසා මෙතෙක් වෙලා ඉඩම් අමාත්‍යාංශය වෙනින් කියපු හොඳ තවත් අපි සඳුන් ගහක් අර අතුල්ලලා සුවඳවත් කරනවා වගේ මටත් කියන්න තිබෙන්නේ ඒ පිළිබඳව මිසක් අපිට මේ පිළිබඳ දුෂ්කරතා යමක් කියන්න තියෙනවා නම් කියන්න තියෙන්නේ මේ ඉඩම් අමාත්‍යාංශය වෙනුවෙන් මෙතෙක්කල් පැවති කිසි රජයක් හැබැයි ලොකු සහයෝගයක් දීලා නැහැ. මම දැක්ක මේක තියෙන අඩුපාඩු වගේක් මේ ඉඩම් අමාත්‍යාංශයේ මේ නිලධාරීවරුන් ඉදිරිපත් කළ තියෙන ලියවිල්ලක බොහෝ දේවල් තියෙනවා. මේ ඔක්කොම තියාගෙන තමයි මේ කටයුතු කරන්නේ. අපි දැන් මම නියෝජ්‍ය අමාත්‍ය වෙලා මාස දෙකක් විතර වෙනවා. එහෙම ගත්තාමත් මම හිතන්නේ ඇමතිතුමා දැන් අවුරුදු දෙකකට වැඩි අපිව හම්බෙන්නේ නැහැ. එතුමා මතක් කළා එතුමා බදා දවසට උදේ 6ටත් කලින් අමාත්‍යාංශයේ මහජන දිනේ තියෙනවා. රටවටින්ම ඉන්න ඉඩම් ප්‍රශ්න තියෙන අය අර පොඩි මළුවල තමන්ගේ ඔප්පු සිරාපු ටික අරගෙන ප්ලස් කැප් කොල දෙක තුනක් පුරවගෙන තමන්ගේ දුක් ගැනවිල්ල තමයි අරගෙන එන්නේ. මට පුදුම හිතෙනවා මේවා කියවන්නේ කොහොමද කියලා. මං ඇහුවා කොමසාරිස්තුමියගෙන් ඔබතුමිය මේවා කියවනවද කියලා. මේවා කියවනවා. මේවා කියවලත් මෙයාට බොහොම නිෂ්කලංක උත්තර දෙන්න වෙලා තිබෙනවා. ඉතින් මේවා විසි කරලා මිනිස්සුන්ට මේවා එපා කරලා මේ එන මිනිස්සුන්ගේ දුක් ගැනවිල්ල දිහා නොබලන ඉන්න කාර්යාලයක් නොවන බවට පත් වෙලා තියෙනවා. ගරු ඇමතිතුමා මම දන්නවා දවල්ට කන්නේ නැතුව මේ කටයුත්ත කරනවා. දැන් මම මේ නියෝජ්‍ය අමාත්‍යතුමා වුණාට පස්සේ මට සිද්ධ වෙලා තිබෙනවා මට මේක ටිකක් අධ්‍යයනය කරන්න කාලයක් ගියා. මේ තුල මොකද්ද මේ කියන්නේ කියලා මේ ඉඩම් වල වර්ග මොනවද, ඉඩම් අයිති කාටද, කින්ද මන්ද කියන එක. ඉඩම් ඇමති වීමෙන් පස්සේ බොහෝ අය එන්නේ අපිව මේ පිළිබඳව සොයන්න, ඉඩම් ගැන තියෙන ගැටලු නිරාකරණය කරගන්න. ඉතින් දැන් මේ වෙද්දී ඒ වෙනුවෙන් ගරු අමාත්‍යතුමා කැබිනට් පත්‍රිකාවක් දාලා තිනවා මේ තව තියෙන ගැටලු නිදහස් කරගන්න, නිදොස් කරගන්න, තවත් ලිහිල් කරගන්න. ඉතින් අපි ඒකත් ආපුවාම අපිට සිද්ධ අපිට පුළුවන් වෙයි අපේ රටේ හැම කෙනෙකුටම මේ ඉඩම් වල අයිතිය නිසියාකාරව ලබා දෙන්න. ඔතකට දැන් ඉඩම් ඔප්පු ලබා දීමේ වේගය දිහා බැලුවොත් අපි දුන්න පොරොන්දුව අපි ඉෂ්ට කරලා තියෙන බව විශේෂයෙන් අපි මතක් කරන්න ඕන. 2015 මේ අපි රජයේ පත් කරගත්තට පස්සේ වෙන ඊට කලින් සංඛ්‍යාලය ගැනත් එක සංසන්දනාත්මක බලද්දි මේ ඉඩම් වල අයිතීන් බලපත්‍ර අපි ලබා දීම ඉතා වේගවත් කරලා තිබෙනවා. දැන් මට මම ගම්පාදේශිකින් පත් වෙච්ච නියෝජ්‍ය අමාත්‍යවරයෙක් හැටියට අපිට ඇමතිතුමා දෙන සහයෝගය සහ නිලධාරීන්ගේ සහයෝගය අනුව දැන් අපිත් ඒ දේ කටයුතු කරනවා. මම විශේෂයෙන් මතක් කරනවා ගෞරව සභාපතිතුමනි, අපේ දිස්ත්‍රික්කෙත් ගම්පහ වුණාට බොහොම ඉඩම් වල අයිතිවාසිකම් නැති දුප්පත් කියලා හිතාගෙන ඉන්න නමුත් දුප්පත් නොවන දේපොළ වලට අයිතියක් තියෙන නමුත් අයිතිය ස්ථිරව උන්ට නැති අය ගොඩක් ඉන්නවා. ඉතින් ඒව ලබා දීමේ වගකීම අපි ළඟ තියෙනවා. අපි මේ වෙන විටත් ප්‍රාදේශීය බල ප්‍රදේශ දෙක තුනක මේ ඉඩම් ලබා දීම ඔප්පු ලබා දීමේ වැඩ කටයුතු අපි කරගෙන යනවා. මේ හර්ෂන් රාජකරණ මන්ත්‍රීතුමා පිටිපස්සෙන් ඉඳන් කියන වත්තනගල්ල ගැන එතුමාගේ ලොකු ඉල්ලීමක් තියෙනවා. එතුමා බොහොම වේසනා තරුණ මන්ත්‍රී කෙනෙක් හැටියට උතකර අනිකුත් ආසන වල වුණත් අපිට ඒ වගේ ඒ ඉඩම් ඔප්පු ලබා දීමේ කටයුත්ත අපි විශේෂයෙන්ම අපි ඉෂ්ට කරනවා. එයින් එහාම ගත්තහම අපිට
ගරු ඇමතිතුමනි විනාඩි දෙකක් කාලයක් තියෙනවා.
ඔව්. එතකට දැන් අපි තවත් සතුටු කාරණාවක් වුණා අපේ සභානායකතුමා උදේ මෙතන කතා කරද්දී UN Human Rights Commission එකේදී අපේ ඉඩම් පිළිබඳ ලොකු ප්‍රසාදයක් ඉදිරිපත් කළයි කියලා ජිනීවාවල දැන් ඔය කවුරුත් දොස් කිව්වත් අපේ ඉඩම් පිළිබඳව උතුරේ පිළිබඳව අපේ ඉඩම් ලබා දීම පිළිබඳව ඉඩම් පිළිබඳව තියෙන ඒ ගැටළු නිරාකරණය කරන ආකාරය ගැන අපිට ලොකු ප්‍රශංසාවක් අද එතෙන්දි ජිනීවාවලත් අපිට ලබා දීලා තියෙනවා. ඉතින් ඒ පිළිබඳව අපි විශේෂයෙන් සතුටු වෙනවා අපි මේ කරගෙන යන කටයුතු අපිට ඒ හැටියෙන් ඉෂ්ට කරන්න ලැබීම ගැන. ඉතින් මේ ඔක්කොම අරමුණු ඉෂ්ට කර ගැනීමේදී විශේෂයෙන්ම මම පෙර කිව්වා වගේ අපේ නිලධාරී මණ්ඩලයේ විශේෂයෙන් අපේ ඒ මැනුම් කරන මිනින්දෝරු අංශයේ ඉඳලා මතක් කළා අපේ ඇමතිතුමා මිනින්දෝරුවන් කියන්නේ මොන වගේ සේවයක් කරන්නද කියලා කවුරුවක් එක දන්නේ නැහැ. එතනින් ගත්තහම ඔතර ඉඩම් අපේ ඉඩම් කොම්සාරිස්තුමිය අපාත්‍යංශ ලේකම්තුමා ඒ සහකාර ලේකම්වරුන් අනිකුත් කාර්ය මණ්ඩලයේ සියලු දෙනා ඒ හැම කෙනෙක්ම විශාල වශයෙන් මේ වෙනුවෙන් විශාල වෙහෙසක් දරනවා. මමත් අමාත්‍යංශ කීපයක මේ වෙදී ටික හිටියා. ඉතින් මෙතන ගත්තහම ඊට එහා වැඩ රාජකාරි ගොඩක් තියෙන අමාත්‍යංශයක්. ඉතින් අද අපට මේ තියෙන අඩුපාඩු තව සම්පූර්ණ කරගෙන ඒ කියන්නේ අපිට ලැබෙන්න තියෙන රජයක් හැටියට ලැබෙන්න තියෙන අඩුපාඩු ගොඩක් තියෙනවා. ඉතින් සම්පූර්ණ කරගන්න ඒ පුරප්පාඩුත් අපිට පුරප්පාඩු කියන්නේ මම දන්න හැටියට සමහර ඔය LRC එකේ නිලධාරීන්ට වාහනයක් නැහැ. ඉතින් ඒ ඉඩකඩම් ගැන හොයන්න බලන්න යන්න විදිහක් නැහැ. එයින් ගත්තහම අනිකුත් මේ මෙතන තියෙනවා මේ කාර්ය මණ්ඩලේ වාර්තාහ පුරප්පාඩු කියලා
මම ඒකට තුමා කාලය අවසානයි.
ඉතින් ඒවත් තියාගෙන තමයි මේ කටයුතු කරන්නේ සභාපතිතුමනි. ඒ නිසා අවසාන වශයෙන් මම කියන්න වෙන්නේ ගරු ඇමතිතුමාට ඉතාම ප්‍රශංසනීය තැනකට ඇවිදින් එතුමාගේ දේශපාලන ගමමගේ ඉදිරියට යන්න පුළුවන් තවත් මේ රටේ ඉහළම තැනකට යන්න පුළුවන් තත්ත්වයකට මේ අමාත්‍යංශය ලැබුණා. මම නැවතත් කියන මම මේ පිළිබඳව සතුටු වෙනවා එවැනි ආයතනයක එතුමාට යටතේ වැඩ කරන්නට ලැබීම ගැන ඒ වගේම කාර්ය මණ්ඩලයටත් මම ඉතාම ස්තුතිවන්ත වෙනවා. මේ කටයුතු වලදී අපිත් එක්ක එකට එකතු වෙලා වැඩ කිරීමේදී අපි කියන දේවල්ට අහුම්කන් දීලා නීතිගරුකෝ සත්‍යකරුකෝගේ වැඩවලට ඉදිරිපත් වීම ගැන බොහොම ස්තුතියි ගරු සභාපතිතුමනි.
ස්තුතියි ගරු ඇමතිතුමනි. මේ ළඟට ෆයිස මුස්තාප මන්ත්‍රීතුමා ඔබතුමාගේ විනාඩි 12ක කාලයක්
තියෙනවා. Honorable member, I thank you for giving given the opportunity as for speaking given an opportunity to speak a few words at the committee stage debate on the Ministry of Sports. As you know, the Honorable Minister has taken steps to destabilize, depoliticize the sports ministry, which has to be done. I think every sports minister in this country have taken steps to depoliticize the sports ministry. Unfortunately, our sports, in terms of our sports law, a minister has to sanction a team, sanction a coach, and every foreign tour where a team represents the country, foreign or local, it has to be sanctioned by the minister. So therefore, the law itself creates an environment where sports are politicized. So I believe that during my tenure, I took effort to see how we could make certain changes, and I believe that the present sports minister is taking steps to take away that power which is vested with the Minister of Sports. Cricket is second to religion in our country. As you know, during my time, the elections of the SLC was stayed by a court order. I was compelled to appoint a competent authority. And prior to holding elections of most sports bodies, we decided that the election committee has to have more independence. So therefore, the election committee, the formation of the election committee changed, where we had a judicial officer and a public officer of election experience were appointed. Prior to that, in every annual general meeting, you see the minister appointing, sorry, you see the previous chairman appointing his supporters to the election committee, and therefore it lacked transparency. And also with regard to the appellate process. As you know, any decision by any sports body, there is an appellate process to the minister. I brought in certain reforms that there was advisory process there as well, where a retired Court of Appeal or Supreme Court judge sits in that committee, so that that advice, the decision of the minister could be based on that advice. Other අපි ක්‍රීඩා ශ්‍රේෂ්ඨයේ දිහා බලනකොට ක්‍රීඩා සංගම් 63ක් තියෙනවා. ඩාන්සින් වලටත් ක්‍රීඩා සංගමයක් තියෙනවා. අපි දැක්කා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ when I appointed the competent authority, American එක්සත් ජනපදයේ account එක ආරම්භ කළා තියෙනවා ශ්‍රී ලංකා ක්‍රිකට් නාමයෙන් ඩොලර්ස් 1,80,000ක් ඒ ගිණුමට අවලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් අපි CDSCID එකට පැමිණිලක් කරලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් පොලිස් CID එක තාම මේ පරීක්ෂණය කරනවා. මම දැන් ඉන්න නිලවර SLC the office bearers of Sri Lanka cricket and the minister, I request that we conduct this inquiry expeditiously so that those who are responsible could be brought to book. In ඊට අමතරව තව අවස්ථාවකදී ඩොලර් 5.5ක් ශ්‍රී ලංකා ක්‍රිකට් මණ්ඩලයට හිමි මුදල් වෙනත් ගිණුමකට යවන්න තත්කිරීමක් තිබ්බා. ඒ සම්බන්ධයෙන් උත් ඒ අවස්ථාවේදී the competent authority I appointed and the officials took steps to stop that fraud being taking place. There are various allegations made about corruption, especially in the area of cricket. I spoke to the ICC. I had a dialogue with them. He said various, there are issues with regard to match fixing in Sri Lanka. They agreed to set up an anti-corruption unit in Sri Lanka. We had discussions with the public prosecutor in the UK. Officials from the Attorney General's department went. In addition, the competent authority went. I believe that the present minister is taking steps to bring those laws into place. But I would like to tell you with responsibility, none of our cricketers are responsible for corruption. There are various attempts being made to corrupt the system. And I'm sure once the anti-corruption unit is set up in Sri Lanka, it will be easier to deal with such issues. Also, during my time, we appointed the chairman of the sports council, the army commander, who had done an excellent job. He brought in a lot of technical support. And the honorable minister has continued with his appointment, which I think is a very positive factor. And also, when you look at sports in general, we have to focus on a few sports where Sri Lanka would gain international recognition. If you take Olympics, we have only won 2 silver medals. One is by Duncan White and Susantika. But if you take Susantika's, Jayasinghe's financial status now, she's going through immense hardship. We appointed as an advisor to the ministry. But when athletes achieve international heights, we need to have a mechanism that they're looked after right through. We need to bring in some sort of scheme like a pension scheme so that talented young individuals would be drawn towards representing our country. It's shameful to say that we have only 2 silver medals up to now. And I think we have in Karam, then Arjuna Ranutunga brought us fame by winning the World Cup. So if you look at our performance, there are a lot of issues. And also in the international fora, we have a lot to achieve. And I'm sure the government and the private sector, I think we need to engage the private sector more. The present minister has the telecommunication ministry also under him. Most telecom service providers could be engaged in getting sponsorship in sending some of our sportsmen and sportswomen internationally to get trained, because today sports have a more scientific approach and we need to send them abroad for training. And I think there is a lack of resources. And also, the private sector's commitment, they are committed towards sports like cricket, which anyway there is funding, but there are there are sports which we need to give them more support. The Indian Cricket Board, sorry, the Indian government took a decision where 10% of the funds of the Indian Cricket Board were distributed among other sports. I'm not saying we should do this, but we need to bring in an income generator mechanism where other sports in this country could be encouraged. Therefore, if you take an athlete, දුෂ්කර ගම්මානක ඉන්න ක්‍රීඩක ක්‍රීඩිකයෙක්ට ක්‍රීඩා කිරීමේ අවස්ථාව ජාත්‍යන්තරය තලයට යන අවස්ථාව දිහා බලනකොට නොයෙක් අභියෝග නොයෙක් ප්‍රශ්න තියෙනවා. රාජ්‍ය අනුග්‍රහය දැක්වීමේදී යම් යම් ප්‍රශ්න තියෙනවා. සෑම විටම ජාත්‍යන්තර තලයේ ක්‍රීඩාව යෙදෙනකොට රජයට දී හැකි පහසුකම් වල සීමාවන් තියෙනවා. I suggested that we should give the private sector පුද්ගලික අංශයට ක්‍රීඩාවට යම් දීමනාවක් හෝ මුදල් දෙන අවස්ථාවකදී රජයට පුළුවන් නම් ඒගොල්ලන්ට බදු සහන දෙන්න මම හිතන්නේ ඒ තුලින් ක්‍රීඩාවට අවශ්‍ය කරන මුදල් අපට ලබා ගන්න පුළුවන් අද ක්‍රීඩාවට පුද්ගලික අංශයේ යම් මුදලක් දුන්නා නම් කිසිම බදු සහනයක් නැහැ. ඉතිහාසයේ මං හිතන්නේ එවැනි තත්ත්වයක් තිබ්බා. ඒ නිසා රජයට එවැනි ක්‍රියාමාර්ගයක යෑම තුළින් අපට පුද්ගලික අංශයත් අපට ක්‍රීඩාව දිරිගැන්වීමට අපට යොමු කරන්න පුළුවන් කියන එක මම මේ අවස්ථාවේදී ප්‍රකාශ කරනවා. ඒ වගේම අපි දන්නවා අපේ ක්‍රිකට් කණ්ඩායම දිහා බලනකොට නොයෙක් අය ඇඟිල්ල දික් කරනවා අපේ කණ්ඩායම පරාජයක් ලැබුණු අවස්ථාවකදී. ක්‍රීඩාව කියන්නේ ජය පරාජය පිළිගත යුතු දෙයක් කියලා අපි පිළිගත යුතුයි. ඒ වගේම නොයෙක් අය නොයෙක් මත ඉදිරිපත් කරනවා. ඒ නිසා මම හිතන්නේ ක්‍රීඩා සම්බන්ධයෙන් ඇමතිවරු තමන්ගේ දැනුම යෙදිය නොයෙදිය යුතුයි. හේතුව පුළුවන් තරම් ඒ ක්‍රීඩාවේ තාක්ෂණික සහය ඒ ක්‍රීඩාවේ විශ්‍රාමගිය දක්ෂ ක්‍රීඩකයන් පාවිච්චි කිරීම මං හිතන වැදගත් කියලා අපි සලකනවා. Something I want to mention with regard to constitutional amendments of Sri Lanka cricket. Various quarters have expressed various views. Democracy has to be protected like in parliament in sports bodies. So therefore, changes have to be done, but it has to be collectively done. Various quarters have expressed views that in certain other countries there are less number of votes given to clubs and Sri Lanka has too many votes given to clubs. I think if we collectively sit together and not think about each person's success in trying to be the chairman of or the president of Sri Lanka cricket. As a lawyer, I have noticed every election, cricket is played more in court to become the president of Sri Lanka cricket. Every election, it has ended up in court. Therefore, you could see that there are conflicting forces trying to be the president of Sri Lanka cricket. By doing so, you only enrich lawyers. Therefore, I think we should shed our differences politically or otherwise, and all those who are interested in the game should think on the basis of love of the game and not otherwise. I don't intend to speak very long. Once again, I am thankful for giving this opportunity, and I believe that the present sports minister is a young and dynamic individual who has sports at heart, and I wish him well, and I'm sure we'll achieve great heights through his leadership.
Sudhir Garu Mantri Tuma, Milad Garu Arjuna Ranutunga Matuma, Utuma Vinadi Ataka.
Uttamani, Vishesh Pradana Karna Keepak, Amantyansha Keepak, Sakachakan Velave, Krida Amantyansha Venuen, Vachan Keepak Katakirima, Labadi Maganasuti Antino. ක්‍රිකට් නිලවරණේ වරලා සති 3යි. ලෝක කුසලානේ දිනලා ඊයට අවුරුදු 23යි. ඒවගේ දවසක ක්‍රිකට් ගැන කතා කිරීම ඉතාමත් කනගාටු දායික කාරණයක්. මහින්ද ආනන්ද අලුත්ගමගේ හිටපු ඇමතුමා කිව්වාගේ යහපාලන ආණ්ඩු ඇවිල්ල 2015 ක්‍රීඩාව විනාසම වෙච්ච ක්‍රිකට් ක්‍රීඩාව පහතටම වැටිච්ච කාලය අපේ ආණ්ඩුව කාලය කියන එක අපි පිළිගන්න ඕනේ. ඇමතුවරු දෙන්නෙක් හිටිය තුන්වෙනි ඇමතුවරයා ඇවිල්ල ඉන්නවා. මම දන්න ෆයිස මුස්තෆා ඇමතුමා මෙතන හිටිය එතුමා යම් උත්සාහයක් දැරුවා. නමුත් මේ ක්‍රිකට් මාෆියාව කියන එක එතුමාටත් පස්සේ ඉඳලා පහර ගහලා එතුමාටත් ඒ වැඩ කටයුතු කරන්න හම්බුනේ නැහැ. කරු සභාපතිතුමනි, මම ඔබතුමාගේ ඉල්ලා සිටිනවා මේ කාරණා කීපයක් කැන්සල් ගත කරන්න. මේක ඉතාමත් වැදගත් දෙයක්. විශේෂයෙන්ම ආයතන ලෙස විදේශ ගිණුමකට US$187,900ක් හොංකොං ගිණුමකට යවලා තියෙනවා. $5.5 million මුදලක් තවත් ගිණුමකට යවන්න උත්සාහ කරලා තියෙනවා. ක්‍රිකට් පාලක මණ්ඩලයේ මූල්‍ය ප්‍රධානියා පියල් දිසානායක කියන පුද්ගලයාව අත්අඩංගුවට අරගෙන දැන් අපපිට නිදහස් කරලා තියෙනවා. අදාළ ලිපිගොනු මේ සියල්ලම අමුණලා තියෙන මේක හැන්සාඩ් ගත කරන්න. ඊළඟට මා ළඟ තියෙනවා ශ්‍රී ලංකාවේ තරග පාවා දීමකට වැද්දිකර වූ රවින් වික්‍රමරත්න කියන පුද්ගලයා, අද උපසභාපති කෙනෙක්. එතුමා මේ තරග පාවා දීම ගැන ජනාධිපති නීතිඥ පාලිත කුමාරසිංහ කමිටුවෙන් වරදිකරුවෙක් වෙලා තියෙනවා. මේ වාර්තාවත් මා ළඟ සම්පූර්ණයෙන්ම තියෙනවා. මේකත් හැන්සාඩ් ගත කරන්න. ඒ වගේම තමයි අර ෆයිස ඇමතුමා කිව්වා, හිටපු ඇමතුමා, ක්‍රීඩා ක්‍රිකට් පරිපාලනයේ නිකේක තැන්වලට මුදල් ගිය දෙයක්. මම බෞද්ධෙක්. නමුත් මිලියන 25ක් පන්සලක විශ්වවිද්‍යාලයක් හදන්න කියලා චෙක්පත් දීලා තියෙනවා හිමි කෙනෙක්ගේ නමකට. මේකත් මේ අදාළ වාර්තාව තියෙනවා. ඒකත් සභාගත කරන්න කියලා ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා, හැන්සල් ගත කරන්න කියලා. ඒ වගේම තමයි හිටපු ක්‍රිකට් පරිපාලනයේ හිටපු තිලංග සුමති පාල් මහත්මයා දැනටත් ක්‍රිකට් ආයතනයේ යම් යම් තනතුරු දාලනවා. 2016-10-27 ක්‍රීඩා පනතේ ග වගන්තියට අනුව ඔට්ටු ඇල්ලීම හෝ පොට්ටු තැබීමේ ව්‍යාපාර ඍජුව හෝ වක්‍රව සම්බන්ධ ඇත්නම් ක්‍රිකට් නෙමේ ක්‍රීඩා පරිපාලනයේ තනතුරු දරන්න බෑ. මාළඟ සාක්ෂිත් එක තියෙනවා. UWJP සුමතිපාල මහත්මයා කියන්නේ ජගත් සුමතිපාල මහත්මයා මම අඳුරනවා. තිලංග සුමති මහල මහත්මයාගේ එක්කුස උපන් සහෝදරයා. ස්පෝර්ටිං ස්ටාර් ව්‍යාපාර වෙනුවෙන් බදු ගෙවනවා. සාක්ෂි ලෙස දේශීය ආදායම් දෙපාර්තමේන්තුව තහවුරු කර සහතිකය මම හැන්සාඩ් ගත කරන්න ඕනේ. එතකොට පහුගිය කාලවලට ක්‍රීඩා ඇමතිවරුන්ට පෙනෙයි මෙතුමා ඍජුව හෝ වක්‍රව අපි හැමදෙනාම දැනගත්තත් සම්බන්ධ වෙලා තියෙන ක්‍රමවේදය ගැන. ඒ වගේම තමයි පහුගිය කාලේ අපි ටෙස්ට් තරඟ දෙකක් දින්න. ඒ කාලේ අපේ ක්‍රීඩා ඇමතිතුමා කම්පිටන්ට් ඔතෝරිටි කෙනෙක් දාලා ක්‍රිකට් පරිපාලනය කරගෙන ගියා. නිලවරණයක් පැවැත්වුවා. මමත් නිලවරණයට ඉදිරිපත් වුණා. මම සභාපතිතුමනි මේ රටේ බස්නාහිර පළාතේ දිස්ත්‍රික්ක තුනෙන්ම ඡන්දිල්ලලා දිනපු කෙනෙක්. පක්ෂ තුනකින්. ඒ කියන්නේ මං ගැන විශ්වාසයක් මේ රටේ මහජනතාව තියෙනවා. හැබැයි කවදාවත් මට ක්‍රිකට් නිලවරණයකට ගිහිල්ලා මේක දිනන්න බෑ. ඒක දිනන්නේ ඡන්ද පදනමක් නැති සූදු ව්‍යාපාරයට සම්බන්ධ හොරගම් කරන්න දෙන පුද්ගලයා. ගිය නිලවරණයේ අපි සාකච්ඡා කරනකොට මේ ක්‍රීඩා සමාජ මං ඇත්තටම සන්තෝෂ වෙනවා. ප්‍රධාන ක්‍රීඩා සමාජ ක්‍රීඩා පිටි තියෙන පළවෙනි පෙළ ක්‍රීඩා කරන ඒ සියලුම ප්‍රධාන ක්‍රීඩා සමාජ නිලවරණයේ ඡන්ද අපිට ලැබලා දුන්නා. සමහර එක එක දුන්නා. හැබැයි නිලවරණයේදී ඡන්ද නොදුන්නේ මේ හොර කණ්ඩායම් එක්ක, දූෂිත කණ්ඩායම් එක්ක ගනුදෙන කරන කණ්ඩායම්. ඒ වගේ මම ක්‍රීඩා ඇමතුමා මෙතන නැති වුණාට ඉල්ලා සිටිනවා. දැනටම තාම ඇවිල්ලා මාස සුමාන 3යි. ක්‍රිකට් පාලක මණ්ඩලයේ රැස්වීමකදී එක මිනිත්ස් තියෙනවා. ලෝක කුසලාන තරඟ නරඹන්න දැනටම ප්ලැටිනම් ටිකට් ලබා ගන්න කටයුතු කරලා තියෙනවා. දැනට මම දන්න හැටියට 30ක්. මේ විශාල මුදලක්. මෙන්න මේ තමයි මේ මොකද ඒකට කියන්නේ පගාව. ඔන්න ක්‍රිකට් පගාව. දැන් ගුවන් ටිකට් දෙන්න ඕනේ, නැවතීම් ගාස්තු දෙන්න ඕනේ. ඒ වගේම දිනකට ගෙවීම් කරන්න ඕනේ. මෙන්න නැවත වරක් මේ ක්‍රිකට් පරිපාලනයේ තෙන්ට යනවා. මම හිතන්නේ ක්‍රීඩා ඇමතුමා මෙතන හිටියා නම් හොඳයි. එතුමාගේ මම ඉල්ලා සිටිනවා මේ ගැන හොයලා බලලා මේ ගැන යම් තීරණ ගන්න. මේ වගේ ක්‍රිකට් ක්‍රීඩාවෙන් මේ ක්‍රීඩකයෝ පිටරටවල් වලට ගිහිල්ලා ගේන මුදල් එක එක පුද්ගලයෝ තමන්ගේ වාසිය සඳහා හොරකම් කරන්ඩ කාබාසිනිය කරන්න දෙන්න එපා කියලා. ෆයිස මුස්තාෆා ඇමතුමා කිව්වා ක්‍රීඩා ඇමතිවරයාට බලතල අයින් කරන්න ඕනි කියලා. මම හිතන්නේ ඒක කර යුත්තේ ක්‍රීඩා ඇමතිවරයා තමයි ක්‍රීඩකයෙක්ට හෝ එහෙම නැත්නම් ක්‍රීඩා ආයතනයකට අසාධාරණයක් වුණාම ඒක වෙනස් කරන්න පුළුවන් තීරණ ගන්න පුළුවන් පුද්ගලයා. ඒක දේශපාලන කරණීම නෙමෙයි. ඒක හින්දා මම ඒක ඒ ප්‍රශ්නය ගැන මම හිතනවා ඊට වඩා දීර්ඝව බලන්න ඕනි. ඒ වගේම තමයි අපිට ප්‍රධාන වශයෙන් ප්‍රශ්න ගොඩාක් අපිට පහුගිය කාලේ තිබුණා. මේ රටට ලැබිච්ච විශාලම කීර්තිය පහුගිය ක්‍රිකට් පරිපාලන කාලේ ඇන්ටි කරප්ෂන්
විනාඩි දෙක කාලයක් තියෙනවා.
මට විනාඩි 9ක් දුන්නා. තව විනාඩි 2ක් විතර ගාන්ති මට ගන්න පුළුවන් විනාඩි 2ක්. මම ඉවර කරන්න. අපිට දුන්න ලොකම ගෞරවය තමයි පහුගිය කාලේ මේ ඇන්ටි කරප්ෂන් යුනිට් එක තරඟ පාවා දීම සඳහා වෙනම කාර්යාලයක් මේ රටේ ස්ථාපිත කරන්න කිව්වා. මේක ලෝක ක්‍රිකට් කවුන්සිලෙන් කිව්වේ. ඒ ක්‍රමවේදය තමයි අපිට ලැබිච්ච විශාලම දායාදය. මොකද ඒකෙන් පෙන්වුවා මේ ක්‍රිකට් ක්‍රීඩාව නරකම තත්ත්වයට පැත්තලා තියෙන රට අපේ රට කියලා. ඒ වගේම තමයි මාත් එක්ක ක්‍රීඩා කරපු ක්‍රීඩකෙක් නමක් ඇවිල්ලා තිබුණා. දැන් ඒ ක්‍රීඩකයව අවුරුදු දෙකකට තහනම් කරලා තියෙනවා. මම ක්‍රීඩාමත්තුමාගෙන් ඉල්ලා හිටනවා මේ ක්‍රීඩකයව මෙතෙන්ට පත් උනේ කොහොමද හොයලා බලන්න. මම වගකීමකින් කියනවා මේ ක්‍රීඩකයා නෙමෙයි මෙතන ඉන්නේ, මීට වඩා සූදුකාරයෝ ටිකක් තමයි මේ තරඟ පාවා දීම වලට ඉන්නේ කියලා. ඉතින් මේ පරීක්ෂණයක් කරලා මේ ක්‍රීඩකයාට සමහරවිට අසාධාරණයක් වෙන්න පුළුවන්. ඒකින්ද කරුණා කළා මේ ගැන යම් යම් කාරණා අපිට දැනුවත් කරන්න. ඒ වගේම තමයි මම දන්නවා හරින් ප්‍රනාන්දු ඇමතුමා මේ ඉතාමත් කෙටි කාලයකට ඇවිල්ලා විශාල වෙනස්කම් කරන්න හදනවා. ඒ වෙනස්කම් අතරේ අපි දකිනවා ක්‍රිකට් ක්‍රීඩාවත් වෙනස් අතකට ගෙනියන්න හදනවා. හැබැයි මේ වෙනස්කම් කරන්න ඉතරම් ලේසි වෙන්නේ නැහැ. එන ක්‍රීඩා ඇමතිවරුන් වෙන්නේ ක්‍රිකට් පරිපාලනය අල්ල ගන්නවා. අපි දන්නවා දයාසිරි ජයසේකර ඇමතුමා එතුමාගේ බිංගිරි ආසනේ ක්‍රීඩාංගණයක් හදලා තියෙනවා මිලියන රුපියල් මිලියන 52ක්. ක්‍රීඩා ඇමතුමා ගිහිල්ලා හොයලා බලන්න මේ මිලියන 52ක මේ ක්‍රීඩාංගණය හදලා තියෙනවද කියන එක. මම මේ වගේ දේවල් තමයි ඒ ඔෆිෂල් විදියට පගාව දෙන එක. ඒ කියන්නේ නීතියානුකූලව පගාව දීමේ ක්‍රමවේදය ක්‍රිකට් පරිපාලනය පහුගිය කාලේ කරා. අද ක්‍රිකට් වැඩිලා තියෙනවා. අපි ඒක පිළිගන්න ඕනේ. ක්‍රිකට් ජයග්‍රහණය කරන්න පුළුවන්, පරාජය කරන්න පුළුවන්. නමුත් මම හිටපු ක්‍රීඩකයෙක් හැටියට මම දකිනවා ක්‍රීඩකයන්ගෙත් යම් යම් අඩුපාඩු තියෙනවා. අපි හැමෝම සුද්ධ කරන්න ඕනේ. අපේ ළමෙක් අපේ දරුවෙක් වැරදි කරනවා නම් අපි හදා ගන්න ඕනේ. මම ක්‍රීඩා කරපු කෙනෙක් හැටියට මට පේනවා අපේ ක්‍රීඩකයන්ගේ තියෙන කැපවීම ඕනකම උනන්දුව ඊට වඩා වෙනස් වෙන්න ඕනේ. අද තාක්ෂණය දියුණු වෙලා තියෙනවා. ක්‍රීඩකයන්ට අවශ්‍ය වෙන්නේ ක්‍රීඩා කිරීම මිස ඉන්ටර්නෙට් වලට ෆේස්බුක් වලට ගිහිල්ලා කාලය ගත කිරීම නෙමෙයි. මෙන්න මේ වගේ දේවල් වෙනස් කරන්න අවශ්‍යතාවය තියෙනවා. මම දන්නේ අද ඉන්න පරිපාලනයට ඒක කරන්න පුළුවන්ද කියලා. හැබැයි මම දන්නවා ක්‍රීඩා ඇමතුමාට මේ නීති ගේන්න, මේ නීති ගෙනල්ලා මේ තත්ත්වය ඉතාමත් ඉක්මනින් වෙනස් කර යුතුයි. ලෝක කුසලාන් තරගාවලියට දවස් 70 ගානක්ද කොහෙද තියෙන්නේ. අපි ඉතාමත් නරකම තත්ත්වයකට. පහුගිය අවුරුදු දෙක ඇතුළත ක්‍රිකට් නායකයෝ 8 දෙනෙක් ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ කිසිම සැලසුමක් නැතුව මේ ක්‍රිකට් ක්‍රීඩාව පහුගිය කාලේ කරගෙන ගිහින් තියෙනවා. ඉතින් මේක වෙනස් කරන්න අවශ්‍යයි. මම දන්නේ ඉතාමත් කෙටි කාලයක් තියෙන මේ වෙනස් කරන්න පුළුවන්ද කියලා. නමුත් මම දන්නවා පහුගිය කාලේ ක්‍රිකට් පරිපාලනයේ විශාල හොරකම් සිද්ධ වුණා. හැබැයි මම මේ රටේ මහ ජනතාවට කියන්න කැමති මේ වාර නිලවරණෙත් මේ ක්‍රිකට් මාෆියා වෙනස් කරන්න කණ්ඩායමක් එකතු වුණත් හොඳ කට්ටියක් එකතු වුණත් කරන්න බැරි බව අපිට තේරුම් ගියා. මම මේ තුන්වෙනි පාරට නිලවරණේ පැරදුනේ. පළවෙනි නිලවරණේ මට ඡන්ද 7යි. මගේ ක්‍රීඩා සමාජයත් මට ඡන්ද දුන්නේ නැහැ. ඊළඟ පාරණ ඡන්ද 80ක් ගන්න ඒත් එන්න හම්බුන්නේ නැහැ. මේ පාර උපසභාපති කෙනෙක් හැටියටත් එන්නද ඒත් එන්න බෑ. ඒ කියන්නේ මේවට වෙන්නේ සූදුකාරයෝ ඇවිල්ලා මේ ක්‍රීඩාව සූදුවක් බවට පත් කරලා තියෙනවා. ඉතින් අපි මේ තත්ත්වය වෙනස් කරන්න නම් මම හිතනවා හරින් ප්‍රනාන්දු ඇමතුමාට විශාල වකීමක් තියෙනවා. මේ අපේ අලුත් ආණ්ඩුවක් හදපු වෙලේ දැන් මාස කීපයයි. එතුමාට විශාල වකීමක් එක මේ ක්‍රීඩාව ලබලා දුන්නේ.
කාලේ අවසානයි.
මම ඉවර කරනවා. මම ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා මේ මා ළඟ තියෙන පත්‍රිකා ටික හන්සාත් ගත කරලා දෙන්න. කාලිවර වීම හින්දා මම ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා වැඩිපුර කාලය ලබා දීම ගැන.
බොහොම ස්තුතියි කරු ඇමතුමනි.